අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ ධර්මරත්නයටත් ඒ උතුම් ධර්මරත්නය නිසා බිහිවුණා වූ ආර්ය විදුර මහා සංඝරත්නයට නමස්කාර කරන නමස්කාරය වේ. අද අපි භාවනාවට තෝරගත්තේ වතුම සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ අනාථපිණ්ඩික සිටු විසින් කරන ලද හේතුවන්නම් විහාරයේ වාසය කරා. එකල්ලි භාගතුන් වහන්සේ මහණෙනි කියා භික්ෂුන්ට කතා කළා. ස්වාමීනි, ඒ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නා. මහණෙනි, යම්සේ කිලුටු මලවැඳුනා වූ වස්ත්‍රයක් වේද, ඒ වස්ත්‍රය රිසායම් කරන්නෙකු නිල්පාට කිරීම පිණිස හෝ නිල්පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටිය පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් වන් ඒ නර්ක පාට ඇත්තක්ම වන්නේ, අපිරිසිදු පාට ඇත්තක්ම වන්නේ ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය අපිරිසිදු වූ බැවිනි. මහණෙනි, එපරිද්දෙන් සිත කිලුටු කල්ලි දුපතිය කැමති වී හිතේ. මහණෙනි, යම්සේ පිරිසුදුව බබලන්නා වූ වස්ත්‍රයක් වේද, ඒ වස්ත්‍රය රෙදිසායම් කරන්නේ නිල්පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටිය පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් වන්නේ දේ හොඳ පාට ඇත්තක්ම වන්නේ පිරිසුදු පාට ඇත්තක්ම වන්නේ ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය පිරිසුදු බැවින් මහණෙනි, එපරිද්දෙම සිත නොකලට වූ කල්ලි සුගතියට කැමති වී හිතේ. මහණෙනි, සිත කෙලසන්නා වූ පාප ධර්මය කවරවද? අවිද්‍යාව නම් වූ විසම ලෝභය සිත කෙලසන්නේ, ව්‍යාපාදේ හිත කෙලසන්නේ, උපනාහය හිත කෙලසන්නේ, මක්කේ හිත කෙලසන්නේ, පලාසය හිත කෙලසන්නේ, ඊර්ෂ්‍යාව හිත කෙලසන්නේ, මසුරුකම හිත කෙලසන්නේ, සට බව හිත කෙලසන්නේ, තම්බේ හිත කෙලසන්නේ, සාරම්භේ හිත කෙලසන්නේ, මානේ හිත කෙලසන්නේ, අභිමානේ හිත කෙලසන්නේ, මදේ හිත කෙලසන්නේ, ප්‍රමාදය හිත කෙලසන්නේ. තථාගතයන් වහන්සේ කාරණා 16ක් දේශනා කළා. ඉතින් අපි මේ සූත්‍රය අපි කලින් සාකච්ඡා කළා තියෙනවා. ඒක නිසා අපි දීර්ඝ වශයෙන් සූත්‍රය බලන්න යන්නේ. අපි කාරණා 16 තමයි මේක මෙනෙහි කරන්න යන්නේ. ඉතින් මෙනෙහි කිරීම සඳහා අපි මේ ඩයග්‍රෑම් එකට යමු. අපි පළවෙනිම අගනිට බ්‍රහ්මලෝක රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරමු මේ ධර්මය අපිට ලබා දුන්නට. අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වා දෙනවා මේ අභිජ්ජා කියන එක. එතකොට රූපයක් ස්පර්ශ වුණාම අපි දන්නවා අවිද්‍යා අනුසය මගේ ඒ සංඥාව ඉස්සවීමක් කියන එක කරනවා කියලා. එතකොට මේ සංඥාව මිච්ඡා දිට්ඨිය නිසා හටගත්ත එක. එතකොට මෙතන මේ පල්ලෙන් ලියලා තියෙන මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානී පැවතීම තමයි අභිජ්ජා කියලා කියන්නේ. එතකොට මෙතන එනවා මේ වැලියු ඒ කියලා දාලා තියෙනවා. ඒක තමයි විඥානේ සකස් වෙන්න මේ මිච්ඡාදිත්‍ය මේ සංඥාව වශයෙන් ගත්තාම මිච්ඡාදිත්‍ය වශයෙන් නම මිච්ඡාදිත්‍යක ඒ සංඥාවක් නිසා විඥානේ සකස් වීම කියන එක. එතකොට මේ සංඥාව දුර්වල වෙච්ච සංඥාව. ඒ දුර්වල වෙච්ච සංඥාව නාමකායි පටික සම්පස්සේ මගින් ওই ඉදන් සත්‍යය කියන එකට تعلق කිරීමක් කියන එක සිද්ධ කරනවා. එහෙම කලයන් පස්සේ තමයි අපිට සුභය කියන එක ඇති වෙන්නේ. අර දුර්වල වෙච්ච වැලුව එක වතුර පාරක් යන්තම් වෙනවා නම් ඒක දීවල් නතර වෙලා යනවා. තව එකක් ඇවිල්ලා එක්කහුව වෙනවා නම් ඒකෙන් තල්ලු වෙලා යනවා. ඉතින් මෙතන ලකුණු කරලා තිනවා මේක මේ කාමීසු තිබ්බ සරාගෝ කියලා. අර එවැනි රූපයන් කලින් ස්පර්ශ කළා තමන්ට නන්දීන් එහෙම ඇති වෙලා ඒක නිසා ඇති වෙන බලපෑමෙන් තමයි මේ පැත්තට මේක ගමන් කිරීම කියන එක තියෙන්නේ. එතකොට එහෙනම් මේ සුභය කියන එක කෑලි දෙකකට මෙතන කැඩලා තියෙනවා. මේ සුභය ඇති වෙන්න නම් අර අභිජ්ජා මිච්ඡාදිට්ඨික සංඥාව නිසා ඇතිවෙන්නා වූ වගේ නාමකාය පටික සම්පස්සේ වගේන් තල්ලු කිරීමෙන් තමයි මේ සුභ කියන කතාව අපිට ඇති වෙලා තියෙන්නේ. එතකොට පළවෙනි රවුම මිච්ඡාදිට්ඨිය සහ අභිජ්ජා යන දෙකටම ඇතුළත්ව බලන්න ඕනේ කියලා සැලකිය යුතුයි කියලා රහතන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට මෙතන මේකේ හේතුව මොකද්ද මෙහෙම වෙන්න? ඒ තමන්ගේ තිබිච්ච දෙයක්ම තමයි ඇවිස්සේ. දැන් දූවිල්ල තියෙන තැනකට කොයින් එකක් දැම්මොත් එතන තියෙන දූවිල්ල තමයි ඇවිස්සේ. දූවිල්ල නැති තැනකට කොයින් එකක් දැම්මොත් ඇවිස්සෙන දෙයක් නෑ. එතකොට ඒ වගේ අර රූපයක් දැක්ක ගමන් එකපාරට තමන්ගේ ඇතුලේ තිබුණා වූ ඒ ගුණයන් නිසා තමයි මේක මේ විදිහට තල්ලු වෙලා ගිහිල්ලා අර සුබයි කියන එක එහෙම ගන්න. එතකොට මේක රූපේ ස්පර්ශ වෙනවත් එක්කම අර ඇවිස්සීම කියන එක ඒක සිද්ධ වෙනවා. එතකොට මේ නිසා විඥානී පැවතීමට අපි කැමති වෙනවා නම් ඒක අභිජ්ජා කියලා කියනවා. ඉතින් දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඇඩ්වාන්ස් කියලා කියන්නේ මොකද කියන එකත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඇඩ්වාන්ස් කියලා කියන්නේ මේ සූත්‍ර හතර මෙතන උගන්වනවා කියන එක නෙමෙයි, මේ සූත්‍ර හතර කලින් බලලා තියෙනවා. එතකොට මේ බලපු කෙනෙක් එකක් බලනකොට අනිත් ඒවත් එක්ක සම්බන්ධ වෙලා සිත නතර වෙනවනම් අන්න ඒක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. කෙනෙක්ගේ සිත නතර වුණා නම් තවදුරටත් මේ ධර්මය මම මෙනෙහි කරන්න ඕනේ කියලා කරකවන්න යන දෙයක් නෑ. මොකද භාවනාවෙන් පස්සේ හරි ආපහු තමන්ට අවශ්‍ය නම් ආයෙත් බලා ගන්න පුළුවන් කම තියෙන එක තියෙනවා. එතකොට මෙතන පෙන්නන්නේ මේ සිත නතර වෙලා තමන් ඉන්න පුරුදු වෙනවා කියන පෙරහුරුවක් තමයි මෙතෙන්දි මේ බලන්න. එතකොට කොහෙන් හරි සම්බන්ධ වෙලා මේක සිත නතර වෙනවා අන්න එච්චරයි. දැන් ඊළඟට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වනවා ව්‍යාපාදය, ව්‍යාපන්න චිත්තා කියන. එතකොට අපිට පේනවා මේ විපරිණාමය නිසා ඇති වෙච්චා වූ දුක් වේදනාව පරාමාසයට ඇදීම නිසා ව්‍යාපාද සහගත ස්වභාවය හට ගැනීම කියන එක තියෙනවා. එතකොට මෙතන මේ ඩයග්‍රෑම් එකේ ඇඳලා තියෙනවා මේ විපරිණාම දුක්ඛතාවය කියන එක මේ පරාමාස කරා ගමන් කිරීමක් කියන එක සිද්ධ වෙනවා කියලා. එතකොට අපි මේක පස්සේ තමයි ඉගෙන ගන්නේ බයබේරව සූත්‍රය. හැබැයි බයබේරව එකේ ඒවක් මෙතනදී භාවිත කරා. ඒක තමයි මම කිව්වේ අර ඇඩ්වාන්ස් කියන එකේ අර්ථය තියෙන්නේ අන්න ඒකයි කියන එක. එතකොට දැන් ওই බයබේව සූත්‍රයේ ස්ලයිඩ් 4 එක එහෙම හරි ඉගෙන ගන්නවා. ওই නාමකායේ පටික සම්පස්ස අගේ කියන එක දැන් අගය හැටියට අපි ගන්නෙ. ඒක විඥානීය පෙරතිබූ අගයත් එක්ක සසඳලා විඥාන ධාරාව ගලනවා නම් අපිට නිත්‍යයි කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ මෙතන එනවා දැන් විඥානයක් කොයි විදිහකට හරි සකස් වුණා නම් ඒ විඥානීය තුල තියෙන පෙරාගය අර රූපයන් ස්පර්ශ වෙලා ඇති වුණා වූ පෙරාගයන් කියන ඒවා තියෙනවා. එතකොට දැන් අපිට තියෙන වාගයක් මේ රූපයත් එක්ක ස්පර්ශයත් එක්ක දැන් ඇති වෙන්නා වූ වාගය. ඒ රූපේ කලින් ස්පර්ශ වෙලා එන පෙරාගය මේකේ තියෙනවා. ඉතින් මේ දෙක සසඳුවාට පස්සේ මේකේ ගලනවා නම් ආන්න අපිට එනවා නිත්‍යයි කියන සංකල්පය. මේ පදුට්ට මන සංකප්පේ කියලා ඒකේ වචනේත් හරි ලස්සනයි. පදුට්ට මන සංකප්පේ මේක යන්තම් ගැලුවා නම් ඇති. දැන් වාහනයක් වැඩ කරන්නේ නැතුණාම අර තව මිනිස්සේ ඒක බොනට් එකට හරි ගහනවා ගැහුවයන් පස්සේ ස්ටාර්ට් වුණා නම් අන්න කියනවා දැක්කත් හරි වැඩ කරනවා කියලා. ආන්න ඒ වගේ පොඩ්ඩක් තල්ලු වෙලා ගියා නම් ආන්න ඉතින්දී පදුට්ට මන සංකප්පේ දැන් ඔන්න නිත්‍යයි කියන කතාව කෙනෙකුට ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය නිත්‍යභාවය කියන එක ලබා ගැනීම සඳහා අපි යමකින් තව එකක් වෙන් කළා හරි විඥානීය පැවතීමට උත්සාහ කරන කියන එක තියෙනවා. එතකොට මේ දැන් අපි පෙන්වුවා මේ නිත්‍යභාවය ඇති වුණේ එහෙනම් අගයන් දෙකක් ගලපලා විඥාන ධාරාව ගැලුවා. යන්තම් වතුර පාර ගියා නම් අන්න නිත්‍යයි. ඒ නිත්‍ය රේඛාව අපි දික් කළොත් අන්න පදුට්ට මන සංකප්පේ නිත්‍ය රේඛාව අපි දික් කළොත් අපි එනවා මෙන්න මේ ක්‍රෝධය කියන තැනට. එතකොට ඔය ක්‍රෝධය කියලා කියන්නේ මොකද්ද? මේ පුද්ගලයා මට හානි කරන්නේ, මගේ ඥාතීන්ට හානි කරන්නේ කියලා ආදී වශයෙන් ඒ ක්‍රෝධයක් කියන එක ඇති වෙනවා. ඉතින් මේක මේ පෙර නිත්‍යභාවය නිසා ඇති වෙච්ච දෙයක් ලෙස එයා දන්නේ නැහැ. එතකොට ජරාව ඇති බව කියන එක එයා දන්නේ නැති කමක් කියන එක එතන තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මගේ සීයා අවුරුදු 100ක් ගිහිල්ලා ආහාර ගන්නකොට එයාට හැමදාම තරහයක්. එතකොට එයා අර කලින් වේදනාවන් පතන. නමුත් ඒ වේදනාව එයාට හම්බ වෙන්නේ නැහැ කියන එක තියෙනවා. එතකොට එයා හිතන්නේ අරක නිත්‍යයි. ටේස්ට් බඩ්ස් කියනියම ඒක නිත්‍ය වශයෙන්ම අර විදිහටම පවතිනවා කියන එක තියෙනවා. එතකොට ওই විදිහට අපි මේ නිත්‍යභාවය කියන එක මෙන්න මේ පදුට්ට මන සංකප්පේ ඉඳන් ආපු එක කෙලින්ම ක්‍රෝධිය තුළට ගිහින්තියි. අර ඉස්සර ගැලුවා. 100ට ඉස්සර ආහාරය ගන්නකොට විඥාන ධාරා හොඳට ඒකත් එක්ක ගැලුවා. එතකොට ඒකෙන් ඇතිවෙච්ච නිත්‍යභාවයේ ක්‍රෝධය තුල ගිහිල්ලා තියෙනවා. එතකොට එයා ඒකම තමයි නැවත නැවතත් පුන පුනා ඉල්ලන්නේ කියන එක තියෙනවා. ඒක ක්‍රෝධය මනසට ඇතුල් වෙන්නේ 13 වෙනි රවුමේදී. ඉතින් වෙලක් අය දන්නවා ඒ කළුස්සෙනි රවුමින් පස්සේ අපි සංස්කාරයන් නිසා අත්තා වෙලා, ඒ අත්තා කියන දිට්ඨිය මෝරලා තමයි මේක ඒ දිට්ඨිය මෝරලා තිනවා. ඒ දිට්ඨිය බිඳිලා දැන් සීයා කනකොට පේනවා ඉස්සර වාගේ මේක නැහැ. අන්න ඒ දිට්ඨිය බිඳිලා තමයි යාගේ ක්‍රෝධී වීර්ය කියන එක ඇති වෙලා තියෙන්නේ. එමනම් අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ උපනාහය කියන එක. උපනාහය කියලා කියන්නේ බද්ධ වෛරය. බද්ධ වෛරය කියුවහම බද්ධ සංඥාවක් කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ඔය බයිබේරව සූත්‍රයේ ඒ හත්වෙනි ස්ලයිඩ් එකත් එක්ක සසඳලා බලනවා නම් එතෙන්දී අපිට පේනනවා මේ හදන ලද සංස්කාර පෙරහා සමානව නොබවති කියන එක. ඒකේ අවුපසන්න චිත්තය කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. ඒක සමාන වෙන්නේ නැහැ කලින් සංස්කාරයත් එක්ක. එතකොට ඒක පෙන්වනවා මේ රූපය ස්පර්ශ කරන ලද්දා වූ චිත්තයක ජරාව නිසා ඇති වෙච්ච ව්‍යාධි ස්වභාවය තියෙනවා කියන එක. අන්න ඒක නිසා තමයි අපිට දැන් අර ජරා ස්වභාවය නිසා තමයි ක්‍රෝධය කියන එකත් ඇති වෙන්නේ. දැන් ඒකෙන් අපි මේ උපනාහය කියන එකටත් අපි එන්නේ. ඒක හරියට මේ මලකඩ කාපු යකඩ ඇණියක් අපි ගත්තොත් අපි ඒකේ පික්චර් ෆ්‍රේම් එකක් හදලා දිනනවා. ඒ ෆ්‍රේම් එක එක ඇණියක් දිරලා තිනනවා. අපි ඕක අනිත් පැයට පේන්න හොඳ නැහැ කියලා තීන්ත ටිකක් ගහලා වහනවා වෙන්න පුළුවන්. හැබැයි මම අද තීන්ත ගහලා වහලා හෙට ඇවිල්ලා බැලුවත් උඩින් තීන්ත පේනවට යටින් මේක දිරනවා තමයි. ඒක වෙන එකක් වෙන්නේ නැහැ. එතකොට අර රූපේ ස්පර්ශ කරලා හදපු ෆ්‍රේම් එක. එතකොට ඒකේ ඒ ජරාව නිසා ඇතිවෙච්ච ව්‍යාධි ස්වභාවය ඒ තමන්ට තියෙන මේක කොයිලාක හරි කඩාගෙන වැටේ කියලා තපාව තමන්ට හිතෙන්න පුළුවන් කියන එක තියෙනවා. එතකොට මෙතන මේ සංස්කාරයන් කියන ඒවා බෙදෙනවා. නමුත් අපි ඒවා නිත්‍යයි කියලා ගන්න. පුද්ගලයන් වෙනස් නොවෙනවා කියලා අපි කල්පනා කරනවා. එහෙම හිතලා බද්ධ සංඥාවක් ඇති වෙනවා. ඒකනේ අර මොනසේ මත්පැන් ගුණනෝ නම් ඒ මොනසේ අපි හිතන්නේ ඒ මොනසේ හැමදාම එහෙම මිනි මරනවා නම් මිනි මරනවා කියන ඇඟේ මේ මොනසේ වෙනස් වෙනවා කියලා අපි හිතන්නේ නැහැ. අපි හැමදාම මිනි මරුවා කියලා ලේබල් එක ගන්නවා. තථාගතයන් වහන්සේ නම් එහෙම කරන්නේ නැහැ. බුදුහාමුදුරු සංස්කාර හැටියට බලනවා කියන එක අපි ඔකේ ඉගෙන ගත්තා. උද්දච්චය කියන එක 11 වෙනි රවුමේදී සිතට ඇතුල් වෙනවා. ක්‍රෝධය කියන එක 13 වෙනි රවුමේදී සිතට ඇතුල් වෙනවා. උපනාහය 14 වෙනි රවුමකින් කොට අර 11 වෙනි රවුමේදී සංස්කාරයන් අත්තා කියලා අරගෙන ඒක දික්තිය විදිල තමයි 13 වෙනි රවුමේදී අපි ක්‍රෝධ කතාව මේ තීර්ස උපනාහය කියන එක 14 වෙනි රවුමේදී සිතට ඇතුල් වීම කියන්න තියෙනවා. එතකොට මෙතන පේනවා මේ අවුපසන්න චිත්තය අවුපසංජි චිත්තේ බලපෑම කියන එක අපිට ඇති වෙලා තමයි උපනාහය කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට උපනාහය තුල අර සංස්කාරවල විසමතාවය කියන එක තියෙනවා. අවුපසන්න චිත්තය තුල සංස්කාරයේ විසමතාවය තියෙනවා. ඒකම උපනාහය කරා ඇවිල්ලා තියෙනවා. ඊළඟට තියෙන්නේ මක්කය කියන එක. එතකොට මක්කය කියන එක ඇතිවීමට නම් ක්‍රෝධය කියන එක තියෙනට ක්‍රෝධය ඇති වෙන්නේ නිත්‍යභාවයේ සහිත වූ පදුට්ටමන සංකල්පය නිසා. දැන් අපිට පේන දෙකක් ගැලපුවා. ගැලපුවාට පස්සේ විඥාන ධාරාව ගැලුවනම් ඒකෙන් ක්‍රෝධය කියන එක ඇති වෙනවා. එතකොට මේ ක්‍රෝධය මගින් මේ මක්කය කියන එක ඇති වෙනවා. එතකොට මේ මක්කය තුලක් තියෙනවා අර ඒ නිත්‍යභාවය කියන එක ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඕක අර සබ්බාසෝ සූත්‍රයේවත් එක කෙනෙක් සසඳලා බලනවා නම් ඉතින් ඕක අර අපි දන්නව අර හබ් එකයි වටේ තියෙන වතුර එකයි කියලා. එතකොට එකක් අනිත් එකට වඩා වේගයෙන් කැරකීමෙන් තමයි මේ මක්කය කියන එක තියෙන්නේ. එතකොට හයියෙන් එකක් කැරකීම අඩුවෙන් කැරකීම අනුව ඒවා ඉතින් පලාසය වෙනවාද ඊර්ෂ්‍යාව වෙනවාද ආදී වශයෙන් ඒක සිද්ධ වෙනවා. එතකොට අපි මක්කයට උදාහරණ අපි ඉගෙනගෙන තියෙනවා. ඒකදී මක්කේ අවස්ථාවේදී අපි ගුණිය මකනවා. ඒ කුමක්ද අපි මකන්නේ කියන්නේ. ඒකේ මතකයි අර ආයතනින් උදාහරණේ මම රස්සාවක් කරනවා. මට ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. බලපුරුද්දක් තියෙනවා. මගේ යාළුවටත් තියෙනවා. එතකොට මගේ යාළුවට තියෙන්නේ මට තරම් ක්වොලිෆිකේෂන් එක තිබුණාට මට තරම් එක්ස්පීරියන්ස් නැති වුණාට අපි දෙන්නම ජොබ් එකකට ප්‍රමෝෂන් එකට ඇප්ලයි කරාම ආයතන ප්‍රධානී අර මනුස්සයට රස්සාව දෙනවා. රස්සාව දීපු ගමන් මම සද්ද නැතුව නිකන් ඉන්නවා. හැබැයි පස්සේ අර කවුරු හරි සෙක්ෂන් එකේ එක්කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක කිව්වා ඔයාට තමයි මේ රස්සාව දෙන්න තිබුණේ කියලා. ආන් ඒ වෙලාවේ අර බලලා මල්ලෙන් එළියට පැනලා දැන් අපි හරි යටි ගුණියම් මකනවා කියන එක අපි කලින් ඉගෙන ගත්තා. ඒ ගුණිය මකනවා කිව්වහම අපිට එකපාරටම පේන්නේ අර මනුස්සයාගේ ගුණිය මකනවා කියලා. නමුත් බැලුවහම අපි මුලින් මකලා තියෙන්නේ ආයතනයේ ප්‍රධානියාගේ ගුණිය. මොකද ආයතනයේ ප්‍රධානියා මාවත් තෝරගත්ත මනුස්සයා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ මට එයා ගැන හොඳට තිබුණ ශ්‍රද්ධාවක් හොඳ මහත්යක්. මොකද එයාගේ විඥාන ධාරාව ගලාගෙන ආවේ මගේ දිසාවට. ඒ කියන්නේ අර පදුට්ටමන සංකප්පේ. මට රස්සාව හම්බෙච්ච වෙලාවම ඒක ආවනේ. එතකොට ඒ විඥාන ධාරාව මගේ පැත්තට ආ. ඉතින් මම කල්පනා කළා මටම තමයි මේව හම්බ වෙන්නේ. කේන අර්ථය තිබුණා. හැබැයි දැන් එයාගේ ධාරාව ගැලවි අර අනිත් මනුස්සයාගේ දිහා. අන්න ඒක නිසා අපි ඒ අවස්ථාවේදී ගුණිය මකනවා. කාගේ ගුණියද? ඒ ආයතනයේ ප්‍රධානියා ගැන තියෙනා වූ ශ්‍රද්ධා ගුණියම තමයි අපි එතෙන්දී මකන්නේ කියන එක තියෙනවා. එතකොට ඊළඟට ආපහු මෙතන පේනවා ඔය අපිට ඔය අශ්‍රද්ධාවට යෑම ඇති වෙන්නේ ප්‍රඥාව නැතිකම නිසා. ප්‍රඥාව නැති වුණේ නිත්‍යභාවය නිසා. අර කෝදේ ඉඳන් ආවා වූ නිත්‍යභාවය පදුට්ට මන සංකප්පෙන් කෝදේට ආපු නිත්‍යභාවයේ විඥාන ධාරාව මගේ පැත්තට ගලනවා කියන එක. ඒක නිසා මම අර මගේ පැත්තට ගලන්නේ නැති වෙලා මම මක්කේට ගියා. එතකොට ඒ අවස්ථාවේදී අපිට පේනවා අර නිත්‍යභාවයක් කියන එක අපේ තිබිච්ච නිසා තමයි ප්‍රඥාව කියන එක නැති වුනේ. ප්‍රඥාව නැති වුණා නම් ඒකෙන් අපි අශ්‍රද්ධාවට යනවා කියන එක. ඊළඟට දෙවෙනි උදාහරණයේදී ඒ කියන්නේ අර හාමුදුරු දෙනමකගේ කතාවක් අපි සාකච්ඡා කරලා තියෙනවා. පොඩි හාමුදුරු ලොකු හාමුදුරු ඉන්නවා. ලොකු හාමුදුරු මේ පොඩි හාමුදුරු කාන්තාවක් දැකලා සිවුරු ඇරලා එයා ළමයි අදාගෙන එහෙම ඉන්නවා. ලොකු හාමුදුරු දැකලා එයාට දොස් කියනවා. දොස් කියවම ඔබට තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ, විරියක් තිබුණේ නැහැ, සතියක් සමාධියක් තිබුණේ නැහැ කියලා දොස් කිව්වට පස්සේ මිනිස්සයා ඉඳන් කියනවා මගේ අම්මා ඉන්නවා කියලා. අම්මා බලා ගන්න නිසා මම මහණ වුණා කියන්නේ. ඒක තමයි මහා මුසාව කියලා පෙන්නන්නේ. එතකොට මේ අවස්ථාවේදී දැන් හාමුදුරුවන්ගේ බේරලා ගියාට එයාට කල්පනා වෙනවා ඇත්ත තමයි හාමුදුරුවෝ කිව්වේ. මට බුදු හාමුදුරුවෝ ගැන ඉස්සර ශ්‍රද්ධාවක් තිබුණා, විරියක් තිබුණා, සතියක් සමාධියක් තිබුණා. දැන් මම මේ ගෑණියෙකුට අහුවෙලා මේක මේ ඔක්කොම නැති වුණා කියලා. එතකොට එයාගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ගුණියන් කියන ඔක්කොම නැති වුණා කියලා මෙතනදී පේනවා. එතකොට එහෙනම් නිත්‍යභාවයේ බලපෑම කියන එක අර පළවෙනි එකේදී අශ්‍රද්ධාව වීම කියන එක ශ්‍රද්ධා ගුණිය මැකීම. මේ විදිහට ඊළඟ අවස්ථාවේදී ඒ ගුණියන් පහම නැති වුණා කියන එක පේනවා. ඊළඟට පලාසය. එතකොට මේ පලාසය කියන එක උපනාහය නිසා පලාසය කියන එක ඇති වෙන මක්කේ මේකට උදව් උපකාර කරයි. කොහොමද මක්කේ උදව් උපකාර කරන්නේ? නිවනින් පිටත දෙයක් අපි යම්කිසි දෙයක් ගත්තද ඒක පවතිනවා කියලා අපි හිතුවා. නිත්‍යභාවයක් එතන තිබුණා. පවතිනවා කියන අර්ථයක් තිබුණා. ඒක නොපවතින ආයතන ප්‍රධානියත් මාව නෙමේ ගත්තේ අනිත් මිනිස්සයා. එතකොට මේ නිසා මේ මක්කේ නිසා පලාසය ඇති වුණා කියන එක අපිට පේනවා. එතකොට අපි ওই පලාසයට ඒ අපි ඉගෙනගෙන තියෙනවා කලිනුත්. ඒ කියන්නේ සංස්කාරයන් නිත්‍ය නොවීම නිසා ඖපසන්න චිත්තේ. ඒක නිසා අපිට උපනාහය කියන එක ඇති වෙනවා. උපනාහය තුළ තියෙනවා සංස්කාරයේ විසමතාවය කියන එක. එතකොට මම අර බද්ධ වෛරය මම ලේබල් කරන්නේ. මම බේබද්දනම් අනිත් මනුස්සයත් බේබද්දනම් මම ලේබල් කරන්න යන්නේ. ඒකේ වෙනස්කම උඩ තමයි මම ඒ ලේබල් කරනවා කියන ගතිය. එතකොට අන්නේ උපනාහයේ තියෙන ගතිය ඒ පලාසයට ගිහිල්ලා තියෙනවා. සංස්කාරවල විසමතාවය. එතකොට ඒකේ හොඳ දෙයක් ඇති කියලා හිතාගෙන අපි විඥානි ඒක පිළිහිටවන. ඒක තමයි කරන්නේ. එතකොට දැන් එහෙමනම් අපි තේරුම් ගත්තා ඖපසන්න චිත්තය නිසා උපනාහය කියන එක ඇති වෙනවා. ඒ උපනාහය මගේ ඊට පස්සේ පලාසය කියන එක ඇති වෙනවා කියලා. ඉතින් මේ අවස්ථාවේදී අපි උදාහරණ දෙකක් කලින් බලලා තියෙනවා. අර යාළුවගේ යාළුවව වෙන් කරනවා කියන උදාහරණ. එතකොට ඒ කියන්නේ සමානකම නොමැති නිසායි අපි ඒක වෙනස් කරන්නේ. මගේ පළවෙනි යාළුවත් දෙවෙනි යාළුවාගේම නහය තිබුණා නම් කට තිබුණා නම් රස්සාවත් එකම නම් මම වෙන් කරන්නේ. ඒක අසමානතාවය කියන එක තියෙනවා. ඒ වගේම අර කකුලේ කෑල් කකුලේ කොටසක් කපලා අයින් කරන්න තරම් පලාසියේ දරුවෙන අවස්ථාවේදී සමානකම නොමැති නිසා තමයි තුවාල සහිත කකුලේ කොටස අපි වෙන් කරන්න කියන එක තියෙන්නේ. එතකොට පලාසය කියන එක 17 වෙනි රවුමේදී සිතට ඇතුල් වෙන අපි දන්නවා 13 වෙනි රවුමේදී ක්‍රෝධය 15 වෙනි රවුමේදී මක්කේ 15 වෙනි රවුමේදී මුසාව 17 වෙනි රවුමේදී මක්කේ කියන එක සිග්නිෆිකන්ට් වෙනවා කියන එක තියෙනවා. එතකොට ඒ රවුම් විදිහ තමයි ওই 17 වෙනි රවුම් විදිහ තමයි පලාසයත් සිතට ඇතුල් වෙනවා වගේ නේද තියෙන්නේ. ඊට අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් 5 වෙනි ස්ලයිඩ් එක. දැන් ඊළඟට අපි බලන්නේ ඊර්ෂ්‍යාව කියන එක. ඊර්ෂ්‍යාවදී මේ අනුන්ගේ සැපත කියන එක නොවිසම අනිත් අයට මතක දරන යා අනිත් එක්කෙනාට රස්සාව හම්බුනාන අපි ඒක ඉවසන්නේ නැහැ. එතකොට අපි එතෙන් ඉගෙන ගත්තා ඔය මක්කේ නිසා තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මක්කේට නිත්‍යභාවය බලපෑවා. එහෙමනම් ඊර්ෂ්‍යාවට නිත්‍යභාවය කියන එක බලපාන. කොහොමද මේ අවස්ථාවේ අර අපි උදාහරණයක් එක්ක බලුවා නම් අපිට පේන්නේ අරයට රස්සාව හම්බෙලා ප්‍රොමෝෂන් එක හම්බෙලා අපි කල්පනා කරනවා එයා සැපත එයාට සැපත නිත්‍ය වශයෙන්ම පවතිනවා කියලා. ඒක මට අහිමි වුණා. ඒක අහිමි වුණා කියලා තමයි මේ ඊර්ෂ්‍යා සහගත ස්වභාවය ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිට මෙතන සම්බන්ධතාවයේ මුලින්නම් බැලුවොත් රූපයක් දැකලා යන්තම් ස්පර්ශයක් ඇති වෙලා ඒකේ දැන් ඇතිවෙන්නා වගේයි එවැනි රූපයන් පෙරාගයන් එක්ක සසඳලා බලලා විඥාන ධාරාව යන්තම් ගැලුවන අන්න පදුට්ටමන සංකප්පේ දැන් ඔන්න ධාරාව යන. ඒක දික්කලයින් පස්සේ ආව නිත්‍යභාවය කියන එක ක්‍රෝධයට. ක්‍රෝධය තුල නිත්‍යභාවය තියෙන. ඒ වේදනාව පතමින් තමයි අර මගේ සියයත් හිටියේ. එතකොට දැන් මෙතනින් මක්කේ කියන එක ඇති වෙනවා. මක්කේ තුල තියෙන නිත්‍යභාවය කියන එක. එතකොට මක්කේන් තමයි මේ ඊර්ෂාව කියන එක හටගන්නේ. අර නිත්‍යයි කියලා අපි එතන හිතනවා. අර නිත්‍ය වශයෙන්ම සපක් බෙදෙනවා කියන එක. හතරවෙනි රවුමෙන් පස්සේ ඔය ඊර්ෂ්‍යාව කියන එක හට ගැනීම ආරම්භ වෙන. ඒකේ අධික භාවය ඇති වෙන්නේ මක්කේ ඇතිවීම පස්සේ. හට ගැනීමක් ඇති වුණාට අධික භාවයකට යන්නේ ඒ මක්කේ කියන එක ඇතිවීම පස්සේ. එතකොට ඒ වගේම දැන් අපි ඉගෙන ගත්තා ඒ මක්කේ නිසා පලාසය ඇති වෙනවා. ওই පලාසය මගින් ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ අපි කිසිම එකකින් සතුටටපත් වෙලා ඉන්නේ නැහැ. අපිට ලැබුණා නම් අපි පලාස කරනවා කියන එකයි තියෙන්නේ. එතකොට එහෙනම් නිකම් අපිට පේනවා නිකම් මේ පලාසයෙන් ඊර්ෂ්‍යාව ඇති වුණා වගේ. මේ මක්කේ පලාසයෙන් ඊර්ෂ්‍යාව කියන අර්ථ මොකද? මොකක් හරි මම හොයාගෙන යනවා. මම ප්‍රොමෝෂන් එකක් හරි රස්සාවක් හරි හොයාගන්නවා. හොයාගෙන යනකොට අරයට හම්බුනා. මගේ තියෙන එක මම පලාස කළා. ඊට පස්සේ දැන් අරක හොඳයි කියලා යනවා. අරයට හම්බුනා මට හම්බුනේ නැහැ කියලා මේ ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙනවා. මේ අවස්ථාවේදී රහතන් වහන්සේ පෙන්වන්නේ මේ පලාසය කියන එක ඔය මක්ක ඊර්ෂ්‍යාවේ මැද්දේ තිබුණාට පලාසය ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි. ඒක ඊට වඩා දෙයක් එතනින් වෙන්නේ නැහැ. අරකට වඩා මේක වෙන් කරලා ගන්නවා කියන එක විතරයි. එතකොට මක්කෙන් තමයි ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙන්නේ. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේක පෙන්වන්නේ මච්චරිය කියන එක. එතකොට ඒ මච්චරිය කියන එක ඇති වෙන්නේ ඒ පලාසය නදී. ඊළඟට මේක ලාභ මච්චරිය වශයෙන් අපි කලින් විමසලා තියෙනවා. පලාසය තුල තියෙනවා මේ සංස්කාරවල සමානතාවය නොමෙතිකම කියන එක. එතකොට එහෙමනම් ඒ මච්චරිය තුල සංස්කාරවල අසමානතාවයට දුඩුදු රූපේ අසමානතාවය ගැන හැඟීම් තියෙනවා. මෙවැනි සංඥා භාවිතා කරලා මේකට වඩා හොඳ රූපයක් ඇතියයි සිතන අය වසොයෝ විඤ්ඥානී කියනක පිහිට මේ විදිට මච්චරිය ඇතිවෙන්න. දයෝගලන්ට මතකයි අපි යෝග සාකච්ඡා කරනු තැන් මුදලාලිගෙන ටින් වර්ග දෙකක් විපරනු එක ටින් එකකින් එයාට ඩොලු 10ක් ලාභති නො තව එකින් අපි තුන් ඩොල් 5යි ලාභති. අපේ පහේ ටින් එක මිනිසුන්ට ගත්තට ඒක හොඳයි වසවිස අඩු. හැබැයි මුදලාලි තෝරගන්නේ 10 ටින් එක විකුණනවා. මොකද එයාට ඒක ලාභයි කියලා. ඒකට ඒක නිසා ඒ මච්චරිය ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට මෙතන අපිට පේනවා මේ ධර්මයන් දැන් මුලින්ම පෙන්වනවා මේ අවුපසන්න චිත්තය කියන එක. අපි දන්නෝයි පරාමාස කාය ග්‍රන්ථයයි මෝහ අගතියයි ඒ වගේ විදන් සත්‍යයයි බය අගතියයි කොස් වෙන තැන ඒ සංස්කාර දෙකක් සමාන වෙන්නේ නැතිකම් කියනවා. එතකොට ඒක නිසා අපිට ඇති වුණා උපනාහය කියන එක. ඒකෙත් තිබෙන සංස්කාරවල විසමතාවය කියන එක. එතකොට ඒකෙන් අපිට ඇති වුණා පලාසය කියන එක. එතකොට පලාසය තුලක් තියෙන සංස්කාරවල විසමතාවය. දැන් මේ ටීම් එකට වඩා අර ටීම් එක. ඉතින් ඒක නිසා අපිට ඔන්න මච්චරිය කියන එක ඇති වෙනවා. එතකොට ওই මච්චරියට රවුම් වගේක් නොදිය යුතු බව රහතන් වහන්සේ පවසනවා. ඒ කියන්නේ මච්චරි හැම රවුකම තියෙනවා. රහතන් වහන්සේලාට රවුම් නැහැ. වටයක් වෘතයක් කියන එක නැහැ කියන එක තියෙනවා. දැන් මෙන්න මේ අපි පළවෙනි භාවනාව සඳහා අපි තෝරගන්නේ මේ ස්ලයිඩ් එක තමයි අපි බේස් එක හැටියට ගන්න. මේ ස්ලයිඩ් එකේ අපි තව ඉස්සරහට ස්ලයිඩ්ස් දෙකක් බලනවා. එතකොට මේ ස්ලයිඩ් එකේ අපි ඇවිල්ලා තියෙනවා මෙතනින් මච්චරිය. ඒ මච්චරිය ආවම අපි ඊළඟට ඉගෙන ගන්නවා මේකින් සාතේය ඇති වෙනු සාතේය ඇති වෙලා දුස්සීල භාවයට යනවා කියලා මෙහෙම ට්‍රයැන්ගල් එකක් පර්පල් ට්‍රයැන්ගල් එකක් හැදෙනවා. ඒ වගේම දැන් අපි මේ දක්වා ආවා අර පදුත්තමන සංකප්පේ ඒකින් නිත්‍ය භාවය ඒකින් ක්‍රෝධය ඒ ක්‍රෝධය ඇති වෙලා ඒක නිසා මක්කේ ඇති වෙලා මක්කේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා කියලා. ඔය ඊර්ෂ්‍යාව ඇති වුණාට පස්සේ ඒකින් අපි යනවා මායාවට මායාවෙන් යනවා මිච්ඡා දිට්ඨිය. එතකොට එහෙනම් මෙහෙම ට්‍රයැන්ගල්ස් දෙකක් ඇති වෙලා තියෙනවා කියලා පේනවා මේ රතු ට්‍රයැන්ගල් එකයි පර්පල් ට්‍රයැන්ගල් එකයි. ඒ වගේම මේකේ මේ සාරම්භය කියන එකත් ලකුණු කරලා තියෙනවා. ඊළඟට ආපහු පෙන්නන අතිමානී කියන එකත් ලකුණු කරලා තියෙනවා. මේ දුස්සීල භාවයේ සාතේයයි අතර. තම්බේ කියන එකත් ලකුණු කරලා තියෙනවා. මේ රේඛා දෙක අවුපසන්න චිත්තයයි ඉදන් සත්‍යාවිනිවෙස් කාය ග්‍රන්ථයයි. ඒ වගේම දුස්සීල භාවයේ ඉඳන් සාතේය දක්වන රේඛාව කැපෙන තැන තම්බේ කියලා ලකුණු කරලා තියෙනවා. ඒතකොට විශේෂ වශයෙන් අපි මේ දක්වා ඉගෙන ගත්තේ මෙන්න මේ පර්පල් ට්‍රයැන්ගල් එකේ මච්චරිය දක්වා එන්නා වූ. ඒතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්වන මායාව කියන එක. අටවෙනි ස්ලයිඩ් එක. ඒකේ අපි දන්නවා මේ ඊර්ෂ්‍යාව නිසා මායාව ඇති වෙනවා කියලා අපි දන්නවා. ඒ කියන්නේ ඒ තමන් කරන ලද දුස්සීල භාවය තමන්ගේ දුස්සීල භාවයකට පත් කරගෙන ඒක වසා ගැනීම සඳහා අනුන් රැවටීම මායාව. ඉතින් අපි ඒකට ගත්තා අර සිංගර්ස්ලා දෙන්නේ උදාහරණ ගායිකාව දෙන්නේ කා සින්දු කියන එක්කෙනෙක්ගේ සින්දු ප්‍රචාරය වෙනු අනිත් එක්කෙනාගේ සින්දු ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒක නිසා අර ප්‍රචාරය වෙන්නේ නැති එක්කෙනාට ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඉතින් ඒ පාර එයා මේ රේඩියෝ එකේ ප්‍රචාරය කරන කට්ටිය අල්ලගෙන ඒ අයට අරක්කු බෝතලයක් එහෙම නැත්නම් ආහාර වේලා එහෙම නැත්නම් ඒගොල්ලොත් එක්ක කාමයේ වරදවා හැසිරিলা. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ යාගේ සින්දු ප්‍රචාරය වෙන තත්ත්වයට පත් කරගත්තා. ඉතින් දැන් තමන්ගේ යහළුවෝ අනිත් මිනිස්සු එහෙම ඊට පස්සේ ඇවිල්ලා කියේ බොහොම හොඳයි දැන් අපි ඔයාගේ සින්දු අහනවා හරි ලස්සනයි කියලා කියනවා. ඉතින් මෙයා හිනා වෙලා ඔළුවත් පනලා ඒක බාර ගන්නවා. හැබැයි ඇතුලෙන් දන්නවා මම මේක ලබා ගත්තේ කොහොමද අර අරක්කු බෝතලයක් අරන් දීලා ආදී වශයෙන් එයා දන්නවා. එතකොට නමුත් අර දේ දැනගන්නවා කියන එක කැමති වෙන්නේ නැහැ. එතකොට ඊර්ෂ්‍යාව නිසා අපිට ওই විදිහට මායාව කියන එක ඇති. ඊළඟට ඊළඟ දේ තමයි සාතේය කියන එක. ඒ සාතේය කියන එක අපි දන්නවා ඒ මච්චරියෙන් තමයි සාතේය කියන එක ඇති වෙන්නේ. අර මච්චරියේදී අර මිනිස්සයා වෙන් කරනවා මේටින් එක විකුණන එක ලාබයි දොඩ පහටින් එකට වඩා කියන. එතකොට එන්න ලාභ මච්චරින් දැම් මෙයාට සාතයේ වහන් තන වංචාව කියනක එදන් සිද්ධ වෙන. එතකොට මච්චරී කියනක ප්‍රත්තිය වෙනවා සාතය කියනක ඇතිවෙන. ඕක හේතු හැටියට තියෙන සාතයට හේතු හැටියට තියෙන විඤ්ඥාන ධාරාවේ පැවතීම කියන එක නිත්‍ති භාවය කියනක තමයි එක හේතු හැටියට එන්න. මච්චරිය වසයෙන් සලකන්නේ ලාභ මච්චරි සැලකීම ප්‍රමාණවත් නොවන්නේ. හේතුමකක්ද සංඥාව නිසා ඇතිවෙන්නා වූදේ සියුම් නිසායි. නමුත් රෝපයෙන් තොර වූ යමක් නැති බව අපි සිහි කරන්න ඕන. නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභිය ඒ රූපය කියන එක එය ස්පර්ශ කරනවා. සියුම්ව එය ස්පර්ශ කරනවා 50%. අන්න ඒ නිසයි ඒක පෙන්න. සාතී ඇතිවන්නේ වංචා කරනවා කියන එක තියෙනවා. මොකද අර ඒ අවස්ථාවේදී අපිට පේනවා එක අවස්ථාවක මේ රූපයක් ලබාගෙන ටින් එක හරි වෙන් කරලා ගන්නා වූ එක. අර අනිත් අවස්ථාවේදී මෙයා කියනවා මට මේවා එකක්වත් එපා කියලා. එපා කියලත් එයාගේ එතන තාමත් අල්ලගෙන ඉන්නවා නම් ඒවා එපා කියනවා. නමුත් යම්කිසි දෙයක් අල්ලගෙන ඉන්නවා නම් එතනක් තියෙනවා ඒ වංචාව කියන්නේ. එතකොට කුමක්ද වංචා කරන්නේ? නිවනින් පිටතුරු දෙයක් ගත්තනම් අන්න එතන වංචාව කියන එක තියෙනවා. මොකද රූපේ එපා කියලා ආකාස සංඥායතයට ගියා නම් ඒක අල්ලගෙන හිටියා නම් නිවනින් පිටතුරු දෙයක් ගත්තා කියන එකයි තියෙන්නේ. එතකොට ඔය මායාව කියන එක ඇති වුණාම මායාව නිසා මිච්ඡාදිට්ඨිය කියන එක ඇති වෙනවා. එතකොට මායාවේ මිච්ඡාදිට්ඨිය හැදුනහන් පස්සේ අපිට මෙන්න මේ ට්‍රයැංගල් එක හැදෙනවා. ඊර්ෂ්‍යාවෙන් මායාව, මායාවෙන් මිච්ඡාදිට්ඨිය කියන එක. එතකොට එහෙනම් අපි රතු ට්‍රයැංගල් එක හැදීම කියන එක පේනවා. ඉතින් අපි දන්නවා මෙතනදී මේ මායාව කරලා අර ඒක ඇතුළේ තියෙනවනේ අර සංස්කාරයන් නේද? කලාව දුස්සීල භාවයට පත් කරගත්තා වූ. ඉතින් ඒ වයි නිසා දුස්සීල භාවයෙන් ඇති වෙන මිච්ඡාදිට්ඨියන් තියෙනවා. පානාති කාමී වර්ධවය ඇසෙමින් පානාති පාතී වගේ දේවල් කරලා ගත්තා වූ ඒ මිච්ඡාදිට්ඨියන් තියෙනවා. එතකොට ඊළඟ අපි ස්ලයිඩ් එකට යන්න නම් ස්ලයිඩ් එකට. එතකොට සාතේය නිසා අපිට දුස්සීල භාවය කියන එක ඇති වෙනවා. එතකොට ඒ ලාභය නිසා වංචාව නිසා ඇති වෙනව දුස්සීල භාවය. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ මච්චරිය සාතේය දුස්සීල භාවය කියන ඒ ට්‍රයැංගල් එක සෑදීම කියන එක තියෙනවා. දැන් එහෙනම් පර්පල් ට්‍රයැංගල් එකේ ඇදීමක් තියෙනවා. එතකොට අපි කොමකටද දුස්සීල භාවය කියන එක අපි උනේ? මොකකටද දුස්සීල උනේ කියන ප්‍රශ්නය එනවා. සංස්කාරවල අසමානතාවයේ දැක්කේ මෙම සංස්කාරයට වඩා මේ හොඳයයි පලාසෙමකින් සංස්කාර කර සංස්කාර කරලා ඒකටම අපි අතිමාන වෙනවා. ඒ කරාවු සංස්කාරයට. ඉතින් ඔබට හොඳම උදාහරණය තමයි මිනිසෙක් හොඳට අපි හිතමු සිල්වත් ජීවිතාව කරගෙන ඉන්නවා. ගොවියෙක් ගොවිතැන් කරගෙන පළතුරු ටිකක් කඩාගෙන ආදී වශයෙන් ඉන්නවා. ඒ මනුස්සයා යන්නේ පයි. එයාගේ පුතා යන්නේ ගමේ ඉස්කෝලේ. ඒ මනුස්සයාටත් පේනවා තවත් මනුස්සෙක් හොඳ කුකුල් පට්ටියක් එහෙම දාගෙන කුකුලෝ මරාගෙන එයා ජීවත් වෙන්නේ. ඒ මනුස්සයා යන්නේ බෙන්ස් කාර් එකේ, පුතා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ. ඒ මනුස්සයාට හොඳ තැනක් තියෙනවා කියලා මෙයාට පේනවා. මෙයාට මේක පෙනිලා මෙයාත් කල්පනා කරනවා මමත් ওই වැඩේ කරනවා. එතකොට දැන් අර සිල්වත් මනුස්සයා සිල්ලේ නැති වෙලා දැන් ඉතින් මෙයා බෙන්ස් කාර් එකේ යන්නේ. ඉතින් පන්සලට එහෙම ගියා වුණත් දැන් පේනවා මිනිස්සුත් හරියට සලකනවා කියලා. මොකද බෙන්ස් කාර් එකේ යන්නේ. යා පුතාලා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. ඉතින් හාමුදුරුවෝ කිව්වා වුණත් මහත්තයෝ වුණනම් හොඳ වැඩ නෙමෙයි කියලා. ඒ මනුස්සයා කල්පනා කරන්නේ මොකක්ද? හාමුදුරුවෝ මෙහෙම කිව්වට මං කොහොමද මේව අතහරින්නේ? දැන් මගේ මේ බෙන්ස් කාර් එකේ මම ඉස්සර මම පයින් ගිය මනුස්සයා දැන් මං යන්නේ බෙන්ස් කාර් එකේ. මගේ පුතා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ. මං හොඳට කාලා ජීවත් වෙලා ඉන්නේ. අන්න බලන්න දුස්සීල භාවයට නේද මේ මාන්නිය කියන එක ඇති වෙන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා ඒ වටම තමයි ඉතින් අතිමාන වෙලා අපි ඉන්නේ කියන එක. එතකොට ඊළඟට මෙතන මේ යටින් පෙන්නනවා මේ මිච්ඡාදිට්ඨිය කියන එක. මොකකටද මේ මිච්ඡා දිට්ඨිය වූයේ කියලා. පදුට්ටමන සංකල්පය නිසා ඇතිවුණු නිත්‍ය වායෝ මේකට හේතුව වුණායි ප්‍රත්‍ය වුණායි කියලා රහතන් වහන්සේ පෙන්නනවා. මිච්ඡා දිට්ඨිය හේතුවයි ප්‍රත්‍යයයි කියන එක. දැන් එහෙමනම් අපිට පේනවා අපි මේ කතාවේදී අපි පටන් ගත්තේ කොහෙන්ද? දැන් බලන්න අපි මුලින්ම පටන් ගත්තේ මේ පදුට්ටමන සංකල්පේ නේද? මේක මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීමට කැමති වුණ අභිජ්ජාව. එතකොට ඒ පදුට්ටමන සංකල්පයෙන් ওই විදිහට ඇවිල්ලා ඒකේ ධාරාව ගැලුවා නිසා නිත්‍යභාවයේ ඒකෙන් ක්‍රෝධය. ওই විදිහට මේ ස්ලයිඩ්ස් ගිහිල්ලා අපි මේ 9 වෙනි ස්ලයිඩ් එකට එනකොට ওই දෙක අතර වුණේ මොකද්ද? අපි මේ දුස්සීල භාවයේ කියන එකට අපිපත් වුණා. කුකුල් පට්ටියක් දාගෙන ඉන්නේ නැති මිනිස්සයා කුකුල් පට්ටියක් දාගෙන ඉන්න තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒකෙන් ඇති වුණා වූ මිච්ඡා දිට්ඨියන් කියනවා එයාට ඇති වෙලා තියෙනවා. ඒවනම් අපිට සිද්ධ වෙලා තියෙන්නේ මිච්ඡා දිට්ඨියන් පටන් අරගෙන අපි ඇවිල්ලා තියෙන ආපහු මිච්ඡා දිට්ඨියට. ඔය අතරමැද්දේ උනේ මොකක්ද? අපි කුකුල් පට්ටියක් දාගත්තා කියන්නේ දුස්සීල භාවය විතරයි. එච්චරයි සිද්ධ වෙලා තියෙන්නේ. මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨියનો තමයි තමන් ආපහු ඇවිල්ලා තියෙන්නේ. ආන්න එතනදි තමන් තේරුම් ගත්තා නේද? තමන්ට විශාල වූ සමාධියක් ඒක නිසා ඇති වෙනවා. එතකොට එහෙනම් අපි පළවෙනි භාවනාවට පළවෙනි ස්ලයිඩ් එකේ ඉඳන් 9 වෙනි ස්ලයිඩ් එක දක්වා කාරණා අයිති. ඉතින් මේකේ බේස් එක හැටියට තියෙන්නේ මෙන්න මේ 7 වෙනි ස්ලයිඩ් එකේ තිබුණා වූ ඒ ට්‍රයැංගල් දෙක. ඒකේ පේනවා මම මිච්ඡා දිට්ඨිය එනකොට මේ මැද්දේ දුස්සීල භාවය කියන එක විතරයි මගේ ඇති වෙලා තියෙන්නේ කියන එක. මම ඉස්සරට වඩා නරක මිනිස්සෙක් වෙලා විතරයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට අපි එහෙමනම් පළවෙනි භාවනාව හැටියට ඒක අපි ලියාගමු 1-9 කියලා. එහෙනම් අපි 10 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි ඉගෙන ගත්තා අපි තෝරගත්ත සංස්කාරයට මතිමාන වෙනවා කියලා. දැන් ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේදී අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ මම දැන් පොළොව හාරගෙන ඉන්නවා නෙමෙයි කුකුල් පට්ටිය දාගෙන සත්තු මරාගෙන මම ජීවත් වෙනවා කියන එකටම තමයි අතිමාන. ඒ අතිමානී ඇතුණයන් පස්සේ තම්බේ සහ සාරම්භය ඇති වෙනවා. දැන් හරිනේ. දැන් ගොගුල් පට්ටි දාගත්ත මනුස්සයට එයාට හාමුදුරු වෙයි කියලා මේ සංස්කාරය අතහරින්න නම් පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන එක තියෙනවා. එතකොට අතිමානී මිච්ඡා දිට්ඨිය සහ දුස්සීල භාවය හා සම්බන්ධ වෙනවා. මේ දෙක හේතුවයි ප්‍රත්‍යය වෙනවා. මිච්ඡා දිට්ඨිය හේතු වෙනවා. දුස්සීල භාවය කියන එක ප්‍රත්‍ය වෙනවා. එතකොට දැන් අපි ඔබ කලිනුත් බලලා තියෙනවා අතිමානී ඇති වෙන අවුරුදු 16ගේ 16 ගෑන් ළමයා ලස්සන නම් එයා අහංකාරයි. එතකොට මේ අහංකාරය නිසා කියන්නේ මොකද්ද? අහංකාරයෙන් ඇති වෙන ඉති මිච්ඡා දිට්ඨිය. එතකොට ඒක තමයි අතිමානී කියන එකට හේතුව වෙන්නේ. ඒ ප්‍රත්‍ය හැටියට තියෙන දුස්සීල භාවය. ඉතින් ඔබ පේනවා අපි අර ස්ලයිඩ් 7 එකේ අපිට පේනවා ඒ අතිමානී කියන එක ලකුණු කරලා තියෙන්නේ මෙතන. එතකොට ඒකට දුස්සීල භාවය කියන එක තමයි මෙතනින් මේ ප්‍රත්‍ය කියලා ඇවිල්ලා තියෙන්නේ. අර මිච්ඡා දිට්ඨිය හේතුව හැටියට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපිට බලන්න තියෙන්නේ තම්බේ කියන එක. ඒ තම්බේ මගින් සාරම්භය කියන එක එළවන පළවා හැරීම කියන එක සිද්ධ කරනවා. මේ සංස්කාරය මගේයි දැඩි කොට ගන්නවා. එහෙමනම් අර කුකුල් පට්ටි කුකුළු මරාගෙන ගුගුණනවා කියන සංස්කාරය තමයි මම කරන්නේ බොවිතැන නෙමෙයි කරන්නේ කියලා ඒක දැඩි කොට ගත්තා. එතකොට සාරාම්භයක් නැහැ මෙතෙන්. එයා ඒකට ෆික්ස් කළා ඉවර. විඥානීය යම් කිසි තදබවක් වේද මේක තම්බේයි කියලා අපි දන්නවා. ඒතෝ චිත්ත මුදිතාව එහෙම දන්නවනම් ඉතින් අපි දන්නවා ඒ භාවනාව කරපු අයට ඒකේ තම්බේ කියන එක ඒකේ නැති වෙනවා කියන එක. එයා තේරුම් ගත්තා නම් මේ සංස්කාරයෙන්වත් මට පවත්තන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. කුකුල් පට්ටි ඉන්න කුකුලත් මැරෙනවා මමත් මැරෙනවා කියන එක එයා තේරුම් ගත්තා නම් ඉතින් ඒක ගැලවිලා යනවා. එතකොට තම්බේ කියන එකට ප්‍රත්‍ය හැටියට අතිමානී අපි ඉස්සෙල් ස්ලයිඩ් එකේ 9 වෙනි 7 වෙනි ස්ලයිඩ් එකේ දකින්න මෙතන තම්බේ අපි ලකුණු කරන්නේ මෙතන. එතකොට ඒකට ප්‍රත්‍ය හැටියට අතිමානී. අතිමානීට ප්‍රත්‍ය හැටියට මෙතන දුස්සීල භාවය කියන එක තියෙනවා. ඒකේ හේතුව හැටියට තියෙන්නේ මෙතනම තියෙන එක. මේ ට්‍රයැංගල් එකේ දෙපැත්ත නේද? දකුණු අත පැත්තෙන් තියෙන එක අතිමානය කියන එක ප්‍රත්‍ය වෙන හේතු හැටියට තියෙන මේ අවුපසන්න චිත්තේ සංස්කාර දෙක සමාන වෙන්නේ නැහැ කියන එක. ඉතින් කුකුල් පැට්ටි කතාවෙදිත් අපිට පේනවා කුකුළු විකුණු මරනවා කියන එකයි එළවලු හිටවනවායි කියන එකයි අතර ඒතන තියෙනවා. එතකොට අසමානතාවය කියන්නේ ඊළඟට ආපහු අපිට ඊළඟට බලන්න තියෙන සාරම්භය කියන එක. ඒ සාරම්භය මගින් තම්බේ නිසා ඇති වූ ප්‍රතිඵලයේ විමසන ඒක සඳහා රූපේ යම් කිසි වෙනසක් කළ යුතුද ඒක පසුපස විඥානී දුවනෝ යොමු කරනවා. කුකුල් පට්ටිය කරන මනුස්සයා කල්පනා කරනවා මට මේ කුකුලට මාංශ හයක් දීලා ඌව දැන් රස්සාව ෆික්ස් කරලා තියෙන්නේ තම්බේ මගින් මෙන්න මේ සංස්කාරය දැන් මරනවා කියන එක තියෙනවා. දැන් එහෙනම් එයා කල්පනා කරන්න ඕන මේක මැක්සිමයිස් කරන්න හොඳම කරන්න කම්පිටිෂන් එක අර මුදලාලිට වඩා මම කරන්න නම් මාස හයක් මුන්ට කන්න දීලා කරනවට වඩා හොඳයි මාස තුනකේ මේකව ඉක්මනට හෝමෝන් ටිකක් දීලා හරි ලොකු කරගත්තා නම් පුළුවන්කම තියෙනවා මේක කරන්න. ඒකමනේ අද රටේ අද මේ රටේත් කරන්නේ. දැන් හරකෙක් ගත්තාම අවුරුදු තුනයි ජීවිතෙන් ඉඩ දෙන්නේ. අවුරුදු තුනයි හරකාගේ ආයුෂ ගෙනාව අර හෝමෝන්ස් අර මේ ඔක්කොම දුන්නා අවුරුදු තුන වෙනකොට අරක ලොකු නම් වික්කා එතන ඉවරයි මැරුවා කිනික සිද්ධ වෙනවා. එතකොට මැක්සිමයිස් කරනවා කියන එක ඒ විදිහට කළා. එතකොට ඒ සාරම්භයේ ඒක තමයි මේ පෙන්වන්නේ අර රූපේ වෙනසක් කළ යුතුද ඒ හෝමෝන් දීම හරි විඥානී දුවන යොමු කරනවා. මේකෙදි ගැළවීමක් නැත. කුමක් නිසාද? සාරම්භයේ අධික වීමට තම්බේ හේතු වුණා. පත්‍යමිච්ඡාදිත්‍යයි. ඇයි අතන ෆික්ස් කරලා ඉවරයි. එතකොට ඒක අධික වීම කියන එක දැන් ඉතින් මැක්සිමයිස් කරලා ප්‍රොෆිට් එක වැඩියෙන් ගන්න ආකාරයට ඒ කාර්යය විතරයි ඒක කරන්නේ. එතකොට රහතන් වහන්සේ පෙන්නනෝ මේ විදිහට අශ්‍රද්ධා වීම නිසා සංසාරේ අපි සැරිසරනවා කියන එක. එතකොට එහෙනම් අපි මෙතන ඉගෙන ගත්ත සාරම්භයට හේතුව තම්බේ වුණා ඒ මිච්ඡාදිට්ඨිය කියන එක පත්‍ය වුණා කියලා. අපි එවනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 11 ස්ලයිඩ් එකට මේ 11 වෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්වනවා මදේ කියන එක. අපි දන්නවා මේ ජාති මදේ, නිරෝගී මදේ ආදී වශයෙන් ගරු කිරීම නිසා හරි මේ මදේ කියන එක නැති වෙනවා කියලා. එතකොට මේ මදේ කියන එක ලකුණු කරන්නේ අර purple triangle එකේ ওই සාතී කියන තැන තමයි මදේ කියන එක ලකුණු කරන්නේ. දැන් අපි දන්නවා මේ purple triangle එකේ ඒ සාතේය කියන එක ඇති වෙන්න නම් ප්‍රත්‍ය හැටියට තියෙන්නේ ඒ මච්චරිය කියන එක. දකුණත පැත්තට තමයි හේතුව කියන එක වැටෙන්නේ. එතකොට වම් පැත්ත ප්‍රත්‍ය දකුණත පැත්ත හේතුව. මදේට එනකොට ඕක දෙක මාරු වෙනවා. හේතුවයි ප්‍රත්‍යයි දෙපැත්ත මාරු වෙනවා. ඒ මදේට හේතුව තමයි ඒ මච්චරිය කියන එක. මදේට ප්‍රත්‍ය තමයි මේ පැත්තේ තිබෙනා දුස්සීල භාවය. එතකොට හේතුවයි ප්‍රත්‍යයි ඉස්සෙල්ලා තිබුණේ මේ වම් අත පැත්තට ප්‍රත්‍ය දකුණු අත පැත්තට හේතුව. දැන් මේකේ ඒ කාරණා දෙක දෙපැත්තට යන මදය ඊට ඇති වෙනවා. එතකොට අපි ඒක තමයි මේ ස්ලයිඩ් එකෙන් ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට අපි ගියොතින් 12 වෙනි කාරණා මානිය කියන එක. ඒ මානිය කියන එක ඇතිවීමට ඒ ප්‍රත්‍ය කියන එක ඇති වෙන්නේ මායාව කියන එක. දකුණු අත පැත්තට තමයි දැන් ප්‍රත්‍ය කියන එක ඇති වෙලා තියෙන්නේ. ඒකේ හේතුව හැටියට තියෙන්නේ ඊර්ෂ්‍යාව කියන එක. ඒ අනිත් අවස්ථාව කෙනෙක් කල්පනා කරනවා නම් මානිය ඇතිවෙන්න හේතුව ඊර්ෂ්‍යාවයි කියලා. යමෙක් හේතුව කියන්නේ අසාධාරණ කාරණා. යමෙක් ඊර්ෂ්‍යා නොකරන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අරූප ධ්‍යාන සමාපatti ලාභය. හයවෙනි ධ්‍යාන සමාපත්තිය තියෙනවා. පස්වෙනි ධ්‍යානෙ තියෙනවා. ඒක පවතිනකොට එයා ඊර්ෂ්‍යා කරනවා කියන එක එයාගේ හෙරෙන්නේ නැහැ. එතකොට ඒක නිසා ඒක අසාධාරණ කාරණී කියන එක තියෙනවා. එතකොට අර මායාව තුල තියෙනවා අර දුස්සීල භාවය කියන එක. ඒ දුස්සීල භාවයක් කරලානේ මේක වහගෙන තියෙන්නේ. අන්න ඒක සාධාරණ කාරණී කියන එක ඇති වෙනවා. එතකොට ඒ සාධාරණ කාරණී මේ මිච්ඡාදිට්ඨිය කියන එක. මේ පැත්තෙන් මිච්ඡාදිට්ඨිය ඒ අවස්ථාවේදී අපි දන්නේ ඒක හේතුවක් වෙනවා කියලා මේ අවස්ථාවේදී මානියට මේක ඒ ප්‍රත්‍ය වශයෙන් තියෙනවා. එතකොට ඒකේ මතක තියාගන්න තියෙන්නේ අර වම් පැත්ත ඉස්සෙල්ලා මිච්ඡාදීට්ඨිට වම් පැත්ත පත්තේ වුණා දකුණත පැත්ත හේතු වුණා, දැන් ඒ දෙක මාරු වුණා කියන එක විතරයි අපි මතක තියාගන්න තියෙන්නේ. එතකොට එහෙනම් අපි 13 වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ 13 වෙනි ස්ලයිඩ් එකේ අපි අපි ප්‍රමාදය කියන එක ඉගෙන ගන්නවා. ඔය ප්‍රමාද විහාරයේ සූත්‍රය කියන එක අපි කලින් බලලා තියෙනවා. ඒකේ පෙන්නනවා ඔය චක්කු ඉන්ද්‍රිය සම්මර රහිතව කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයාගේ සිත තෙත් කරනවා කියලා. එතකොට ඒකෙන් දහම් පහළ වෙන්නේ නැහැ. දහම් පහළ නොවෙන්නේ ප්‍රමාද වෙනවා කියලා කියනවා. ඉතින් අපි ඔබ උදාහරණ වලින් පෙන්නලා තියෙනවා මේ ගෙදරක මිනිස්සෙක් ඉන්නවා. ඉතින් ඒ පුද්ගලයා ගෙදර සන්තෝෂයෙන් ඉන්නවා. එයා පාටි එකට එන්නේ කියලා කිව්වහම ඒකට ගියා. ගියාට පස්සේ ඒ ඒ ගෙදර අයගේ හොඳට යාන වාහන තියෙනවා, කුටු සෙට් අරවම තියෙනවා කියලා මේවා දැක්කට පස්සේ යාට ඇති වෙනවා එයාගේ සිත තෙත් වෙනවා. ඒ තෙත් වෙලා තමයි එයා ගෙදර එන්නේ. ගිය මනුස්සයා නෙමෙයි ඉන්නේ, ඇහැ තෙත් වෙලා. ෂොපින් මෝල් එකට යනවා ලුණු ටිකක් ගන්න කියලා. හැබැයි දකින්න හොඳ ගවුම් ඇඳුම් ආදී වශයෙන් රෙදි දැකලා අර සිත තෙත් කරගෙන තමයි තමන්ගෙන් අරක අල්ලලා බැලුවද, රෙද්දක් අල්ලලා බැලුවද, අන්න ඒ වෙලාවේදී ඇති වුණා වූ සිතුවිලි සංකල්පයෝ තියෙන. මේකේ ගාන වැඩි කියලා ගන්නේ නැහැ කියන කතාව වෙනයි. හැබැයි මං ක්‍රිස්මස් කාලෙදී මේක අඩු වුණා නම් ගන්නවා කියන අර්ථය තියෙනවා. එතකොට අන්න එහෙම තෙත් වෙලයි අපි එන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේක දහම් පහළ වෙන්නේ නැහැ කියලා. ප්‍රමාද වෙනවා කියලා. ඔකේ අනිත් පැත්ත එහෙම වෙන්නේ නැත්තම් එයාට ප්‍රමෝදය ඇති වෙනවා, ප්‍රීතිය ඇති වෙනවා, පස්සද්ධිය ඇති වෙනවා, සුඛය ඇති වෙනවා, සුඛයෙන් සමාධිය ඇති වෙනවා කියලා ධර්මයෙන් පහළ වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. ඒ ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? දැන් අපිට පේන ওই විදිහට අපි ඒ පමාවීමක් කියන එක සිද්ධ වෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? දැන් කවුරු හරි මිනිසෙක් කියන දුකයි. මොකද දුක ඇති තණ්හාව. ආයි දවසක් ඇහුවාම කියන දුකයි. මොකද දුක ඇති තණ්හාව නිසා. ඉතින් මේක මේ ගිරෝවාගේ ගිහි කියන්නේ ගා ඉන්නවා කියන එකේ ඒක ප්‍රඥාවක් නෙමෙයි. එතකොට ප්‍රඥාව කියන්නේ දුක්ඛයේ සමුදය අස්තංගමයේ කියන දැකලා දුක නැති කිරීමට පමා නොවෙනවා. ආන්න එක තමයි ඒ ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට ඔය මානියයි මදයයි ප්‍රමාදියයි කියන එක ඒ තුන් ධර්ම දැන් අපිට පේනවා. මෙතනින් ප්‍රමාදිය කියන එක මේ 1.3 මෝහය කියන තැන එතන ලකුණු කරලා තියෙනවා. මෙතන මානියයි මදයයි කියන එක තියෙනවා. අර ට්‍රයැංගල්ස් දෙකේ උඩ ගෙරවල් දෙක. ඕක එලයින් වෙන අවස්ථාවක් තියෙනවා. ඕක ත්‍රිකෝණීය වාගේ පවතින අවස්ථාවක් තියෙනවා. එතකොට දැන් මෙතන තියෙනවා මේ මිච්ඡා දිට්ඨිය කියන එක. අන්න ඒක තුල නිත්‍යභාවයක් කියන එක තියෙනවා. එතකොට එහෙනම් අපි මිච්ඡා දිට්ඨිය කියන එක නිත්‍යභාවය ලෙස කල්පනා කරන්න ඕන. ඒ වගේම මේ සාතීය තුල අත්ත්වභාවය කියන එක තියෙනවා. මොකද අපි ලාභයි කියලා එහෙම අරගෙන තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේක අත්ත්වභාවය කියන එක අපිට කල්පනා කරන්න පුළුවන්. එතකොට මේනම් අපිට පේනවා මේක නිත්‍යභාවය, මෙතන අත්ත්වභාවය, මේකේ තියෙන දුක්ඛ භාවය. ඒ ප්‍රමාද වෙනවා නම් ඉතින් දුක්ඛේ පහ කරන්නේ නැහැ. දුකයි කිය කියා ඔහේ ඉන්නවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් නැවතත් පේනවා මේ නිත්‍යභාවය සහ අත්ත්වභාවය නිසා අපිට ඇති වෙලා තියෙන දුක්ඛ භාවය. නිත්‍යභාවය කියන එක අපිට පේනවා මේ වේදනාවේ විපරිණාමය නිසා හටගත් දෙයක්. ඒක ඒක දන්නේ නැහැ. විපරිණාම දුක්ඛතාවය. ඊළඟට අත්ත්වභාවය කියන එක බලුවාම පේනවා මේ සංස්කාරවල වෙනස නිසා හටගත්තා වූ දෙයක්. ඒ කියන්නේ සංස්කාර දුක්ඛතාවය කියන එක එතන තියෙනවා. කෙනෙකුට අදුදී භාවනාවත් එක්ක සම්බන්ධ කරලා බලන්න. ඊළඟට ගත්තාම දුක්ඛභාවය කියන එක එතන අපිට වෙනවා මේ දුක්ඛ දුක්ඛතාවය කියන එක. එතකොට විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතාවය කියන එක ඇති වෙලා තියෙනවා. අපි හිතමු මේක හරියට බලනවා නම් ඔය පිරිසුදුවට පටන් ගත්ත උල්පත වතුර පාර. ඒකේ රොඩු මොඩ මොකක්වත් නැහැ. ලස්සනට වතුර අරකෙන් එන්නේ. මේකට තව තවත් දේවල් එකතු වෙනවා. මොනවද එකතු වෙන්නේ? මඩ වාගේ දේවල් තමයි ඔකට එකතු වෙයි. එකතු වෙන්නේ තව චුට්ටක් යනකොට තව පොඩ්ඩක් වතුර පාරක් ඇවිල්ලා ඔකට එකතු වෙනවා. අන්තිමට එන්න එන්න මොකද වෙන්නේ? අන්තිමට අර පිරිසුදු ගතිය නැහැ. මොන මඩ අරව මේ ඔක්කොම එකතු වෙලා තියෙනවා. එතකොට මනුස්සයෙක් කල්පනා කරනවා මම මේක මේ මේක දෙබා කරලා අයින් කරලා දානවා කියලා. කඩුවක් අරගෙන කපනවා. ඉතින් ඒ කැපුවට හරියන්නේ නැහැනේ මේක. තව තවත් එකතු වෙනවා කියන එක තමන්ට පේන්නේ. එන්න එන්න රොඩු මඩයි එකතු වෙලා තමයි මේක තියෙන්නේ. දැන් අපි රොඩු මඩවලට පුරුදු වෙනවා. ඉස්සර දැනගෙන හිටියේ නැහැ මිනිස්සු බෝම්බ බැඳගෙන පනිනවා කියලා. ඒක වුණාට පස්සේ ඒකටත් අපි පුරුදු වෙනවා. නියුක්ලිය බෝම්බයකින් තාම මැරිලා නැහැ. ඒකේ මැරිච්ච දවසට ඒකටත් පුරුදු වෙනවා. මේ ඔන්න ඔය අර්ථයයි තියෙන්නේ. අපි පටන් ගත්තේ මිච්ඡා දිට්ඨියෙන්. මිච්ඡා දිට්ඨියෙන් පටන් අරගෙන අර මනුස්සයා බෙන්ස් කාර්ක යනවා දැක්කහම අන්න කුකුල් පට්ටිය දාගත්ත අපි දුස්සීල භාවයට ගියා. ඔන්න රොඩු මඩ තවත් අපි එකතු කරගත්තා. ඒ පාර ඔන්න බුරුදු වුණා. එහෙමනම් අපි කුකුළු මරාගෙන අපි ජීවත් වෙලා මේ විදිහට සැපට ඉඳමු කියලා නේද? එතකොට මොන ආකාරයකට වුණත් අපිට සිද්ධ වෙන්නේ ඔන්න ඔච්චරයි නේද? අර මිච්ඡා දිට්ඨියෙන් ඒ තියෙන නිත්‍ය භාවයක් කියන එක අපි ඇවිල්ලා ඒව අත්භාවය. ඉතින් අන්තිමට අපි ප්‍රමාද වෙවි ජීවත් වෙනවා. ඉන් ප්‍රමාද වෙනවා කියන්නේ ඉන්න ඉන්න මොකද වෙන්නේ? රොඩු මඩ තමයි එකතු වෙන්නේ. ඉතින් ඕක තමයි කෙනෙක් හොඳට කල්පනා කරන්න ඕන. ඒ වගේම ඔයගලන්ට පේනවා මේ ට්‍රයැංගල්ස් දෙක එකක් අනිත් එක අස්සට යනවා කියන එක. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය තුල තිබෙනා වූ අර ඒ තමන්ට තියෙනවනේ මේ සමාධිය. ඒක නිසා තිබෙනා වූ සමාධියන් කියන ඒවා තියෙනවා. එතකොට ඒ සමාධියන් මගේ කියලා ගත්තා. ඉතින් මෙතන අත්භාවය කියන එකට ඇතුළු වීම කියන එක තියෙනවා. ඒක යටතේ මදේ කියන එක. ඉතින් ආපහු මායාව දුස්සීල භාවය. ඉතින් මේ දෙක තුල තියෙනවනේ දුස්සීල භාවය කියන එක. මායාව තුලත් වැරද්දක් කරලා ඒක වහගෙන නේද? ඒ වගේ තමයි. ඉතින් ඊර්ෂ්‍යාවයි ඒ මච්චරියයි කියන එක මේ දෙකත් එකට සම්බන්ධ වෙනවා. ඉතින් මේක හරියට නිකන් ගත්තොත් ඕක එක වෙලාවකට බලුවම ට්‍රැම්පලින් එක වගේ. ඒක එකක් මේක ඇතුලේ, තව වෙලාවකට කියන්න පුළුවන් මේ රතු එක ඇතුලේ පර්පල් එක කියලා. ඒක තමන් බලන විදිහ යන්නේ. තමන් උඩ ඉඳන් බැලුවාම එක්කෙනෙකුට අරක ඉබුණයින් පස්සේ පේනවා මේක මම මේ පර්පල් ට්‍රයැංගල් එක ඇතුලේ මේක තියෙන්නේ කියලා. තව එක්කෙනෙක් බලන අනිත් පැත්තෙන් බැලුවාම එයාට පේනවා මෙයා මම මේ ඉබිලා ඉන්න හින්දා තමයි අරක ඉස්සලා තියෙනවා. එතකොට දැන් එහෙමනම් අපි භාවනාවන් කියන එක ඉගෙන ගත්තා. ඉතින් මේ අර 1 to 9 slides වලින් කියුවේ පළවෙනි භාවනාව මිච්ඡා දිට්ඨිය ඉඳන් මිච්ඡා දිට්ඨිය දෙනවා කියන අර කුකුල් පට්ටි උදාහරණයක් එක්ක ඒක කරපු එක. ඉතින් ඊට පස්සේ පුළුවන් ඉතින් මේ අන්තිමට අපිට ඔහොම කරගෙන මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රමාද වෙවි ඉන්නෝ, එන්න එන්න රොඩු මඩ එකතු වෙනවා. අපි ඒවට පුරුදු වෙවි ඉන්නවා කියන එක තමයි ඔකේ පෙන්නන්නේ. එතකොට ඒක තමයි කරන්න තියෙන භාවනාව. එහෙමනම් අපි මිනිත්තු 5-10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.